SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අදත් අපි හැමනම් ලෝකයේ තතුවිත්ති විමසා බැලීම ආරම්භ කරමු. ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන් සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
අපිට අද බොහොම මේ කුතුහලය දනවන කතා ප්‍රවෘත්තියකින් කතාව පටන් ගන්න පුළුවන්. මේක ශ්‍රී ලංකා වාසීන්ටත් අපේ මාතෘභූමිය ගැන උනන්දු වෙන්න ඉන්න අයට බොහොම වැදගත් කාරණාවක් බවට පත්වේවි. අපිට හෙළිදරව් වෙනවා එක්තරා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු රුපියල් මිලියන ගණනක සුවපහසුව රැගත් නිවාඩුවක් භුක්ති විඳීම සිද්ධ කළා තියෙනවා පාර්ලිමේන්තු සදාචාරයන්ට නීතිවලට පටහැනිව බ්‍රිතාන්‍යයේ. ලංකාවේදී ඔහු මේ ආකාරයෙන් මේ සුවපහසු නිවාඩුව රුපියල් මිලියන ගණනක් වටිනා මේ සුවපහසු නිවාඩුව ලබාගෙන තියෙන්නේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පක්ෂපාතීව වැඩ කටයුතු කිරීම වෙනුවෙන්. මේක බ්‍රිතාන්‍යෙත් මේ වෙනකොට කතා බහට ලක් වෙමින් තියෙන කාරණාවක්. කමල් අපි මේකේ මෙසුල මුල දැනගන්න කැමතියි. මේ ඊයන් පේස්ලි කියන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නියෝජනය කරන පක්ෂය මොකක්ද? එතකොට කොයි කාලවකවානුවේද මේක සිද්ධ වෙලා තියෙන්නේ? මේක කොහොමද එළියට ආවේ? මේ කරුණ සම්බන්ධයෙන් මොනවද වාර්තා වෙන්නේ?
දිලක්ෂි, මෙතන මේ ඊයන් පේස්ලි ජූනියර් කියන මන්ත්‍රීවරයා ඩෙමොක්‍රටික් යුනියනිස්ට් පාර්ටි එකේ සමාජිකයෙක්. ඔහු ස්කොට්ලන්තේ නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූරයක් දරනවා. ඔහු 2013 ශ්‍රී ලංකා සංචාරයක් සම්බන්ධයෙන් තමන්ගේ ඒ පාර්ලිමේන්තුවට ඒ කාරණාව නිසියාකාරයෙන් වාර්තා නොකිරීම සහ ඒ සංචාරය ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ලබාගත්තට පස්සේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට බලපෑමක් කළා කියලා කියනවා. ශ්‍රී ලංකාවට පක්ෂපාතව නිවේදන නිකුත් කරන්නටත් ඒ එක්කම 2013 වෙනකොට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මුහුණ දුන්නු අර්බුදකාරී තත්වයට ශ්‍රී ලංකාවට පක්ෂපාතව කටයුතු කරන්නයි කියලා එවකට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගෙන් ඉල්ලීමක් කළයි කියලත් වාර්තා වෙනවා. මේ ඉල්ලීම කරන අවස්ථාවේදී ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක් කරලා ඒ සංචාරය සඳහා බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂයකට අධික මුදලක් ශ්‍රී ලංකාවේ රජයේ වියදමින් ගෙව්වයි කියන කාරණාව සඳහන් නොකිරීම සදාචාරාත්මක නොවන සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රීතිවලට විරුද්ධයි කියන කාරණාව අනුව ඔහුව වැරදිකරු කළා තියෙනවා. ඒ වැරදිකරු කිරීමත් සමග ඔහුට මන්ත්‍රණ සභාවේ වාර 30කට සහභාගී වීම අත්හිටවල තියෙනවා. මේ කියන්නේ ඇත්තටම වාර 30ක් කියලා කියන්නේ දිලක්ෂි මාස 2ක විතර කාලයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු වලට සහභාගී වීම ඔහුට දැන් තහනම් කරලා තියෙනවා. මේ 2013 වෙච්ච කාරණාව නිසා මේ පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ලැබිච්ච අනෙකුත් සභිකයන්ගෙන් ලැබිච්ච පෙත්සමක් අනුව තමයි මේ කාරණාව ඔවුන් විමර්ශනය කරලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ විදිහට ඔහුට මේ තහනම පනවලා තියෙනවා.
ඔව්, දැන් මේක මේ සැලකිය යුතු පැකේජ් එකක් අපි බලාගෙන ගියාම රුපියල් මිලියන 22ක විතර වටිනාකමකින් යුක්ත සංචාරයක් තමයි ඔහු මේ ආකාරයෙන් අල්ලසක් විදිහට භුක්ති විඳලා තියෙන්නේ. දැන් මේක මේ පැවති ශ්‍රී ලංකා රජයේ යටතේ සිදුවුණු දෙයක්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ සිදුවුණු දෙයක්. දැන් මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ යම් කිසිවක් කතාවක් තියෙනවද මේ වෙනකොට?
දිලක්ෂි, මෙතන ඊයන් පේස්ලි ජූනියර් සම්බන්ධයෙන් පමණයි මේ වෙනකොට මේ විදිහට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේ කටයුත්ත, ඒ කියන්නේ ශ්‍රී ලංකා රජයෙන් ඇත්තටම අල්ලසක් ලබා ගත්තයි කියන විදිහේ චෝදනාවක් තමයි ඔහුට එල්ලවලා තියෙන්නේ. මොකද ඔහු මේ ශ්‍රී ලංකාවේ ඔහු ගත කරපු ඒ සුඛෝපභෝගී සංචාරයේ ඔහුගේ පවුලේ අයත් ඒ භුක්ති විඳපු සංචාරය පිළිබඳ ඔවුන් බ්‍රිතාන්‍ය බලධාරීන්ට ඒ බව දැනුම් දීමක් නොකිරීම, ඒක රහසිගතව මේක භුක්ති විඳීම තමයි ඔහුට තියෙච්ච චෝදනාව. නමුත් අපි දන්නවා මේ වකවානුවේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර වශයෙන් කොන් වෙන අවස්ථාවකදී එවක රජය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණක් නෙමෙයි ඇමරිකාවේ සෙනෙට්වරු කිහිප දෙනෙකුත් ඒ එක්කම අනෙකුත් රටවල දේශපාලන බලධාරීන්ුත් ලංකාවට ගෙන්නගෙන ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට පක්ෂපාතී නිවේදන ලබා ගැනීමට කටයුතු කළ තිබුණා. ඉතින් ඒ හැම එකක් සම්බන්ධයෙන්ම කරුණු එළියට ආවේ නැති වුණාට පැහැදිලි වෙන්නේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය තානාපති අංශවල මෙහෙයුමක් දියත් කළා තිබුණා. ශ්‍රී ලංකාවට පක්ෂපාතී වෙන විදිහට ඒ ජාත්‍යන්තර මතයක් නිර්මාණය කිරීම, නැත්නම් ශ්‍රී ලංකාවට ඇතිවෙච්ච චෝදනා වලට උත්තර ලබා දීම සඳහා මේ විදිහට විදේශ දේශපාලන නායකයන්ගෙන් සහය ලබා ගැනීම. ඉතින් එවැනි වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් හැටියට තමයි යන් පේස්ට්‍රිත් ලංකාවට රැගෙන ඇවිල්ලා ඒ විදිහට ලංකාව තුල සංචාරයක් කරන්නට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කාලයේදී ලංකාවට මුහුණ පාන සිබිච්ච ඒ ජාත්‍යන්තර විවේචනවලට ප්‍රතිචාරයක් හැටියට තමයි මේ කටයුත්ත එව කාණ්ඩුව සිද්ධ කරලා තිබුණේ.
අමල් දැන් ඔබ සඳහන් කළා මේ ඊයන් පේස්ලි කියන මේ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයාට මේ වෙනකොට පාර්ලිමේන්තු වාර 30කට සහභාගී වීම තහනම් කරලා තියෙනවා කියලා. දැන් අපි දන්නවා මේ වෙනකොට තෙරේසා මේගේ ආණ්ඩුව දැඩි ලෙසින් අර්බුදයකට මූණ දීලා තියෙනවා පාර්ලිමේන්තුව තුළ බහුතර බලය හා සම්බන්ධව. දැන් එතකොට ඊයන් පේස්ලිට පැනවූ මේ තහනමත් එක්ක තෙරේසා මේගේ ආණ්ඩුවට කොයි වගේ බලපෑමක් ඇති වේවිද?
තෙරේසා මේට ඉදිරි මාස දෙක ඇතුළතදී තීරණාත්මක ඡන්දයකට මුහුණ දෙන්නට සිද්ධ වුණොත් ඒ ඇයට ඒක අවාසි වන්නට පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. දැනටමත් ඇය බ්‍රෙක්සිට් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීම පිළිබඳ ඒ ඇතිකරගත් ප්‍රතිපත්තිය හුඟක් අය විවේචනය කළා. මේ වෙනකොට ඇයගේ විදේශ ඇමති බොරිස් ජොන්සන් තනතුරෙන් ඉවත් වෙලා තියෙනවා. එවැනි වටපිටාවක ඇයගේ නායකත්වයත් එක්ක ඇයගේ පක්ෂයත් ඉතාමත්ම අඩු ඡන්ද ප්‍රමාණයකින් තමයි පාර්ලිමේන්තුවේ බලය රැඳිලා තියෙන්නේ. ඉතින් ඉදිරි මාස දෙක ඇතුළතදී ඇයගේ නායකත්වයට අභියෝගයක් පැමිණියොත් හෝ ඇයගේ ආණ්ඩුවට අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් පාර්ලිමේන්තුවේදී යන් පේස්ලි කියන එක මන්ත්‍රීවරයෙක් වුණත් ඔහුගේ ඡන්දයත් ඉතාමත්ම තීරණාත්මක වන්නට පුළුවන්. ඉතින් මේ නිසා තෙරේසා මේගේ ආණ්ඩුව බිඳවැටීමේ තර්ජනයකට මුහුණ පාන්නටත් පුළුවන්.
මේ ගෙවිලා ගිය සතියේ ලෝකයේ විශේෂිත අවධානයට ලක් වුණු කාරණා පිළිබඳව කතාබහ කරද්දී ලෝකයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකුගේ සිදුවුණු හමුව පිළිබඳවත් කතා නොකරම බෑ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සාකච්ඡාව නියමිත පරිදි සිද්ධ වුණා 16 වෙනිදා ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී. මේ සාකච්ඡාවෙන් පසුවත් ලෝකයේ ටිකක් කලබල වෙලා තියෙන්නේ. සාකච්ඡාවෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සම්බන්ධයෙන් සිදු කරපු ප්‍රකාශ හේතුවෙන් අපි කැමැති යමල් මේ සාකච්ඡාවේ සාර්ථකත්වය පිළිබඳවත් ඉන් අනතුරුව දෙරටම මේ සාකච්ඡාවේ පසු කතන විදිහට ඉදිරිපත් කරමින් තියෙන කාරණා පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කරන්න.
දිලක්ෂි, මෙතන ඇත්තටම අර ගිය මාසේ කිම් ජොං උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවෙච්ච ඒ සමුළුව හා සමානවම එහෙම නැත්නම් ඊටත් එහාට ගිය ලෝක අවධානයක් යොමු වුණා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමීර් පුටින් අතර තිබිච්ච මේ සමුළුව. ඉතින් මේ දෙපළ ලෝකයේ ප්‍රබලම න්‍යෂ්ටික බලවතුන්ගේ නායකයන් දෙදෙනා මේ ආකාරයෙන් මූණට මූණ හම්බවීම ඇතරම ඒ හමුවීම පමණක්ම විශේෂ දෙයක් හැටියට සැලකුණාට ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම දැඩි විවේචනයට ලක් වුණා. ඔහු ව්ලැඩිමීර් පුටින්ව විවේචනය කරන්නේ නැති ඒ එකම රුසියාවට හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවායි කියලා. සමුළුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පුටින්ව අභියෝගයකට ලක් කරේ නැහැයි කියලා, විශේෂයෙන්ම ඇමරිකාවේ ඡන්ද වැඩපිළිවෙලට රුසියාව ඇඟිලි ගැහිම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පුටින්ගෙන් කරුණු විමසුවේ නැහැයි කියන චෝදනාව එල්ල වුණා. ඒ එක්කම මේ දෙපළ පැවත්වපු පුවත්පත් සාකච්ඡාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශත් දිල්දෘෂි විවේචනයට ලක් වුණා, විශේෂයෙන් ඇමරිකාවේ සහ ඔහුගේම පාක්ෂිකයන්ගෙන්. මොකද ඔහු ඇමරිකාවේ බුද්ධ්‍යංශ බලධාරීන් ලබා දුන්න තොරතුරු පසෙ කළා ව්ලැඩිමීර් පුටින් තමන්ට පවසපු දේ විශ්වාස කරන බවට ඔහු ප්‍රකාශ කරා. ඉතින් මේක බොහොම දැඩි ලෙස ඇමරිකාවේ මාධ්‍යත් ඒ වගේම ඒ දේශපාලන ශේෂ්ඨවලත් සියලු මංශවල බොහොම දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ හැසිරීම. පසුව ඇමරිකාවේ ඔහුට මූණ පානට සිද්ධ වෙච්ච විවේචන මැද්දේ ඔහු තමන්ගේ ස්ථාවරය වෙනස් කරගත්තා. ඔහු කිව්වා තමන් මේ පුවත්පත් සාකච්ඡාවේදී කියන්න බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි තමන්ගෙන් කියවුනේ. ඒකට සමාව ඇදලා කිව්වා ඔහු පුවත්පත් සාකච්ඡාවේ ප්‍රකාශ කරපු දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි කියන්නට උත්සාහ ගත්තේ කියලා.
ඔව්, මේ ලෝකයේ ප්‍රබල නායකයින් දෙදෙනා හමු වුණු සාකච්ඡාවේදී දැන් ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව අතපොවපු කාරණාවට අමතරව තව මොනවාද විශේෂතා විදිහට සැලකිලට ගැනුණු කාරණා?
ඔදුලික්ෂ, මෙතන හුඟක් අය බලාපොරොත්තු වුණා ඩොනල්ඩ් ට්‍රම්ප් පුටින් එක්ක සාකච්ඡා කරයි කියලා, විශේෂයෙන්ම ක්‍රයිමියාව රුසියාව ඈඳා ගැනීම පිළිබඳ ප්‍රශ්නය. ඒ එක්කම සිරියාවේ රුසියාව විසින් දිගින් දිගටම කරගෙන යන ගුවන් ප්‍රහාර පිළිබඳ, ඉරානය සම්බන්ධයෙන් රුසියාව ඔවුන්ට සහාය දැක්වීම කාරණාව, මේ දැනට ජාත්‍යන්තර වශයෙන් අවධානයක් ලක් වෙලා තියෙන මේ ප්‍රධාන මාතෘකා ගැන සාකච්ඡාවට ඇත්තටම ලකුණා නම් ඒකට ප්‍රසිද්ධියක් එහෙම නැත්නම් ප්‍රචාරයක් ලැබුණේ නැහැ පුවත්පත් සාකච්ඡාවේදී. මොකද මේ මුළු සාකච්ඡාවම යටපත් වෙලා තිබුණේ රුසියාව කොයි ආකාරයෙන්ද ඇමරිකාවේ ඡන්දයට ඇඟිලි ගැහුවේ කියන කාරණාව. නමුත් ඉතින් දැන් විවේචනයක් එන්නේ මේ දෙපළ කිසිම ගිවිසුමකට හෝ එකඟතාවයකට හෝ මිත්‍රත්ව ගිවිසුමකට අත්සන් තැබුවෙන්නේ. එතකොට මේ සාකච්ඡාවේ අවසාන ප්‍රතිඵලයක් හැටියට අපිට දකින්න කිසිම ලියවිල්ලක් පත්‍රිකාවක් ඒක ඉදිරිපත් වුණෙත් නැහැ. අඩුගානේ කිම් ජොන් උන් සමග තිබිච්ච සමුළුවේදී ඒ සමුළුවට අවසානයේදී දෙපාර්ශවයේම තමන්ගේ මිත්‍රත්වයේ තහවුරු කරන අවබෝධතා කිවිසුමකට අත්සන් කළා තිබුණා. ඉතින් එවැනි ලියකියවිල්ලක් පුටින් සමග පැවති සාකච්ඡාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එවැනි දෙයක් සිද්ධ කළේ නැහැ. ඒ නිසා මේ සමුළුව ලොකු බලාපොරොත්තු තිබුණට ඒකේ අපිට පෙරෙන්නට නම් ප්‍රතිඵලයක් තිබුණේ නැහැ දිරුක්ෂි.
ඔව්, තවත් විශේෂිත කාරණාවක් පිළිබඳව ලෝකයේ තවදුරටත් අවධානයට ලක් වෙලා තිබුණා. ඔබ දන්නවා අර තායිලන්තයේ තම්ලුවාන් කියන ගුහාවට ඇතුළු වුණු ඒ යෝන් පාපන්දු කණ්ඩායමට අත්වුණු ඉරණම දැන් ඔවුන් එළියට අරගත්තා. ඊට පස්සේ මේ මෙහෙයුම් පිළිබඳවත් ලෝකයේ තවදුරටත් අවධානයට ලක් වෙමින් තිබුණා. ඒ අතරතුරේදී මේ ගුහාවෙන් බේරගත්ත මේ ලෙනින් බේරගත්ත දරුවන් රෝහල් ගත කරා. ඉන් අනතුරු ඔවුන් පළවෙනි වතාවට මාධ්‍ය හමුවේ පෙනී සිටියා. මේ පිළිබඳවත් සමස්ත ලෝකයේම අවධානයට ලක් වෙලා තිබුණා. මොනවද මේ දරුවන් මාධ්‍ය හමුවේදී කියා සිටියේ?
ඔව් දිල්දුක්ෂි, ඇත්තටම මේ මාධ්‍ය හමුව කියන එකත් මාධ්‍ය හමුවක් හැටියට හැඳුන්වුවට ඒකේ ජනමාධ්‍ය වෙදින් ලබා දුන්නු ප්‍රශ්න මේ දරුවන්ට යොමු කරන්නට කලින් ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන මේ මනෝවෛද්‍යවරුන් ඒ ප්‍රශ්න සොයලා බලලා ඒවා ළමයින්ට යොමු කරන්න සුදුසුද නැද්ද කියන කාරණාවෙන් පස්සේ තමයි ඒවා ළමුන්ට යොමු කරේ. ඒ කෙසේ වෙතත් දිල්දුක්ෂි, මේ ළමුන්ගෙන් ප්‍රකාශ වෙච්ච ප්‍රධානම කාරණා කිහිපයක් තිබුණා. එකක් තමයි මේ හුඟක් දරුවෝ බියෙන් ඉඳලා තියෙන්නේ මේ තමන්ගේ ජීවිතයට තියෙන බියට වඩා තමන් මේකෙන් එළියට ආවට පස්සේ දෙමව්පියන්ට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන දැඩි බියෙන් ඉඳලා තියෙනවා. මේ හුඟක් දරුවෝ දෙමව්පියන්ට මේ ගුහාවට ඇතුල් වෙනවයි කියන කාරණාව වසන් කරලා පාපන්දු පුහුණු වීම පමණක් යනවයි කියන කාරණාව අනුව තමයි මේ ස්ථානෙට ඇවිල්ලා තියෙන්නේ. ඒකම තවත් දරුවෝ මේ ලෙනට යන බව ප්‍රකාශ නොකර වෙන ගුහාවකට ඇතුළත් වෙනවයි කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හුඟක් අය බියෙන් ඉඳලා තියෙන හුඟක් මේ දරුවෝ කිව්වේ කොහොමද තමන්ගේ දෙමව්පියන්ට මුහුණ දෙන්නේ, මොකද තමන් ඔවුන්ට බොරුවක් කරලා තමයි මේ ස්ථානෙට ආවේ කියලා. මේ දරුවන් බොහොම ස්තුතිවන්ත වුණා තායිලන්තයේ ඒ නේවි සීල් කණ්ඩායමටත් ඒ වගේම ඒ ජාත්‍යන්තර කිඹුදුම්කරුවන්ටත් ඔහු බේරා ගැනීමට. ඉතින් ඒ අනුව සමහර දරුවෝ කිව්වේ ඔවුන් වෘත්තීයමය වශයෙන් පාපන්දු කිඩ කැන්වීමට බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් තවත් සමහර දරුවෝ කිව්වේ තායිලන්තයේ ඒ නේවි සීල් කණ්ඩායමට බැඳෙන්නට කැමතියි කියලා. ඒ එක්කම දැන් අපි දන්නවා තායිලන්තයේ තියෙන්නේ මිලිටරි පාලනයක්. එතකොට මේ මිලිටරි පාලනයත් මේ දරුවන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් දැන් අවවාද කරලා තියෙනවා. තව මාසයක් විතර යනතුරු කිසිම විදිහකින් මේ දරුවන්ට ජනමාධ්‍යයට කතා කරන්නට ඉඩ දෙන්න එපා, ජනමාධ්‍ය විදිහින් හමුවන්න ඉඩ දෙන්න එපා, ඔවුන්ගේ ඒ මානසික සුවය වෙනුවෙන් යම් කාලයක් ලබා දෙන්නටයි කියලා ජනමාධ්‍යයේ ඒ අවධානය යොමු නොකර.
අපි ජපානයේ පැත්තට හැරෙමු. ජපානයේ විශාල ඛේදවාචකයක් සිදු වුණා පසුගිය සතියේදී. ජපානයේ බටහිර ප්‍රදේශයට බලපාපු ගංවතුරු තත්ත්වය වසර ගණනාවකට පස්සේ ජපානයට බලපාපු දරුණුතම ගංවතුරක් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් වුණා. අපි කැමති අලුත්ම තොරතුරු දැනගන්නම.
මෙතන ඇත්තට දිල්දුක්ෂි, දැන් අවසාන වෙනකොට ජපාන බලධාරීන් විසින් 204 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා ඔවුන් තහවුරු කරගෙන තියෙනවා. ඊට අමතරව තව 28 දෙනෙක් පිළිබඳව තොරතුරු ඔවුන්ගේ ආගියට තොරතුරු නැති නිසා ඔවුන් මේ වෙනකොට බිය යනට ඇති කියන ඒ බියක් තියෙනවා. කෙසේ වෙතත් දිල්දුක්ෂි, මේක සතවර්ෂයකටතර ජපානයේ ඇතිවෙච්ච දරුණුතම ගංවතුර හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. මේ වෙනකොටත් සහන සේවකයන් 75,000කට ආසන්න ප්‍රමාණයක් ඒ ප්‍රදේශවල ඒ සහන කටයුතු වල යොමු කරලා තියෙනවා කියන වාර්තා වෙනවා. ඇත්තටම මේකට තරම් අවධානයක් ලැබුණේ නැහැ. මොකද මේ ගංවතුර යන අවස්ථාවෙම තමයි අර තායිලන්තයේ ගුහාවක ළමුන් හිරවේ එක පිළිබඳව වැඩි අවධානයක් යොමුනා ජාත්‍යන්තර වශයෙන්. නමුත් ජීවිත හානිය වගේ දේවල් බලපුවාම ලොකුම හානියක් සිද්ධ වුණේ ජපානයේ මේ පහුගිය සතියේ ලැබිච්ච අවධානය එක්තරා දුරකට අඩු වුණා. මොකද ඊට වඩා ජාත්‍යන්තර අවධානය යොමුලා තිබුණේ තායිලන්තයට නිසා.
තවත් පුද්ගල ඝාතන විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා පාකිස්තානයෙන්. ඔබට මතක ඇති අපි ගිය සතියේදී පාකිස්තානය පිළිබඳව කතා බහ කරා. විශේෂයෙන්ම හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතාගේ අත්අඩංගුවට පත්වීම පිළිබඳව, වංචා සහ දූෂණ සම්බන්ධයෙන් ඔහුට ගොනු කරලා තිබුණු නඩුව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත් වුණා. ඔහු වංචනික වශයෙන් උපයාගත් මුදල් වලින් එංගලන්තයේදී ඔහු මිලදී අරගෙන තිබුණේ සුකෝභෝගී නිවාස පිළිබඳව තමයි මේ කතා බහ ඇති වෙලා තිබුණේ. කොහමරි මේ දැන් ඡන්දේකුත් අතළඟ තියෙනවා පාකිස්තානයේ. ඒ අතර වාරයේදී බෝම්බ පිපිරීම් මාලාවක් තුළින් පුද්ගලින් 100කට වැඩි සංඛ්‍යාවක්ගේ මරණයට පත්වීම පිළිබඳවත් අපිට වාර්තා වෙනවා. දැන් ඡන්ද උණුසුම සහ මේ ඛේදවාචකය පිළිබඳව අපිට දැනගන්න තියෙන කරුණු මොනවද පාකිස්තානයේ පැත්තෙන්?
නිර්ලක්ෂ, ඇත්තටම දැන් මේ මාසේ 25 වෙනිදා වෙනකොට, ඒ කියන්නේ ලබන බදාදා වෙනකොට පාකිස්තානයේ මහමැතිවරණය පැවැත්වෙනවා. නවාස් ෂෙරීෆ් රටට ඇතුල් වෙනවත් එක්කම තමයි මේ විශාල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිද්ධ වුණේ ඡන්ද රැලියක් අවස්ථාවේදී. මේ වෙනකොට සනාථ කරගෙන තියෙනවා ඒකෙන් 150කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා ඊටත් වඩා වැඩි පිරිසක් තුවාල ලැබුවයි කියලා. ලබන සතියේ ඡන්දයට කලින් මේ විදිය තව ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වෙයි කියන ඒ බිය ඇති වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී දිල්ලුක්ෂි මේ ප්‍රහාරයට ඉස්ලාමික් ස්ටේට් එහෙම නැත්නම් IS සංවිධානය වගකීම බාරගත්තයි කියලා දැන් සඳහන් වෙනවා. අපි දන්නවා දැන් IS සංවිධානයේ ක්‍රියාකාරකම් විශේෂයෙන්ම යුරෝපයේ සහ මැද පෙරදිග ප්‍රදේශවල ක්‍රමක්‍රමෙන් අඩු වුණාට දැන් පාකිස්තානයේ මේ විදිහට IS ක්‍රියාකාරකම් වැඩි වෙලා තියෙනවා. දිලුක්ෂි, ඇත්තටම මේ නවාස් ෂරීෆ් අවුරුදු 10ක හිරදඬුවමකට නියම වෙන අවස්ථාවේ ඔහු හිටියේ එංගලන්තේ. නමුත් ඔහු කඩිමුඩියේ පාකිස්තානයට පැමිණියේ මොකද ඔහු රට තුරට පැමිණීම තුළින් තමන්ගේ පක්ෂයට ඒකෙන් වාසියක් ලබා ගන්නටත්, ඒ වගේම ඔහුට පක්ෂ ක්‍රියාකාරකම් වලට සහභාගී වීම තහනම් කළ තිබුණට මේ අවස්ථාවේදී ඔහු හිරගත වීම තමන්ගේ සහෝදරයා ෂබාස් ෂරීෆ්ට ඔහුගේ දේශපාලන කටයුත්ත කර ගැනීම සඳහා වාසියක් වෙයි කියන පදනම මත. ඉතින් මේ වෙනකොට ෂබාස් ෂරීෆ් නවාස් ෂරීෆ්ගේ පක්ෂයේ අලුත් නායකයා හැටියට ඡන්ද මෙහෙයුම ඉදිරියට ගෙන යනවා. නවාස් ෂරීෆ් හිටපු අග්‍රාමාත්‍යවරයා සිරගත වීම තමන්ගේ සහෝදරයාට වාසි වෙන ආකාරයට මේ ඡන්ද ව්‍යාපාරයේදී ඔවුන් පාවිච්චි කරමින් ඉන්නවා.
හොඳයි, මල් සූතිවන්ත වෙනවා මෙවරත් ලෝකේ තතුවිති පැහැදිලි කරන්න අපිට එක සම්බන්ධ වෙමින් පිළිබඳව. එහෙමනම් සුපුරුදු ලෙසින් අපි හමු වෙමු ලබන සිකුරාදාත්. ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්ෂි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.